สมังคาจักรวาลีสุอัตรากัจฉังตุเดวตาสัทธัมมังมุนีราจัสสะสุมังคุสัจเวมุคคดังธัมมัสสะนุคาโลอะยังภะดันตาธัมมัสสะนุคาโลอะยังภะดันตาธัมมัสสะนุคาโลอะยังภะดันตาNamo tassa bhagavato arahato sammā sambuddhassa Namo tassa bhagavato arahato sammā sambuddhassa Namo tassa bhagavato arahato sammā
Api Omari Somisar Hamdiran Vahansi Atulu Dharma Sravana Bilasi Gunabar Karunika Pingatni Dimara Kurapachala Sakpuhoya Nimitikarajana Siddhakena Puhodina Vedasatahami Pratham Dharma Desanavai Devila Vidyarambha Venni Adamin Dharma Desanavai Sandaha Ito Maramunak Mulika Karagana Sabhati Dhaya Katve Dharanava London Hi Padinchi Sirema Dandar Mautumiya Nita Kalakata Hetadi Abhavita Patrantu Yudhimu Yutta Mahatantilaka Dayabara Piyanan Vahansi Piyasili Mahatantilaka Adarani Yunonian Vahansi Padahana Kutayati Kulaparamparagata Nyati Varvyata Sasaraji Vitasya Patkaragana Satayat Karagana Vahavahami Sansara Katarin Mitaravannata Saddharma Vibhodhyam Vivakena Utumtartanava Taman Etulitavle Hematat Dharma Sravani Karana Hemadinatat Me Jeevite Mami Gautama Buddhu Sasunema Lauturu Magatalaniyang Avbhodha Karaganimata Utum Satya Avbhodha Vivakena උතුම් ප්‍රාර්ථනාවත් එක්කර ගනිමින් මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරනවා සිතේ මේ උතුම් ප්‍රාර්ථනාවන් වලින්ම යහවහ සමෘද්ධ වේවා කියන සත් ප්‍රාර්ථනාවෙන් යුක්තව මේ කාලයේ මුලින්ම අපි පිළින් පිළින්ට සිද්ධ කරගෙන ආ සතිපට්ඨාන සූත්‍ර අසුරු කොට කෙරෙන සදහම් දේශනා මාලාවේ තවත් දහම් කරුණු හොරාසියක් හෙලිත හෙලි කරලා දෙන්නට මේ ආරම්භයක් බවට පත් කරගන්නවා. පින්වතුනි අපි පසුගිය දිනවල කතා කරමින් සිටියේ අජත්තං වා බහිද්දාවා අජ්ජත් බහිද්දාවා කියලා සතිපට්ඨාන සූත්‍රේම අදහස් ටිකයි විවරණය කරමින් සිටියේ. අපි යම් යම් නිදර්ශන උපමා රූපක ඇසුරු කරගෙන ඒ අදහස යම් දුරකට පැහැදිලි කරගන්නට මහන්සි වුණා. ඒ අදහස තහවුරු කරගන්නේ නැතුව මින් එහාට සතිපට්ඨානයේ පිළිබඳව කරුණු කාරණා අවබෝධ වෙන ආකාරයෙන් මේ ධර්ම දේශනා තුළට සම්බන්ධ වෙන්න බැරුව යනවා. එනිසා අපි විශ්වාස කරනවා යම් ආකාරයකින් ඒ ගැන වැටහීමක් ලැබල ඇති මේ දින කීපයේ ගැන හිතලා මෙනෙහි කරලා. එනිසා අපි මේ වෙලාවේදීත් ඒ අදහස හිතට අරගෙන දෙනෙත් අඩවන් කරගෙන අපේ සිතට නැවෙන චිත්ත රූප හඳුනා ගන්න මහන්සි වෙන්න ඕන. මොකද මේ මත තමයි, මේ පදනම මත තමයි මේ මුළු සද්ධර්මයේම දිගහැරෙන්නේ. එතන මනස පිහිටවා ගන්න නැතුව, එතනට අවධානය යොමු කරගන්න නැතුව සද්ධර්මයේ හඳුනා ගන්නට පුළුවන් කමක් නැහැ. ප්‍රමාදය අප්‍රමාදය කියන වචන හඳුනා ගන්න බෑ. යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය කියන දෙපැත්ත හඳුනා ගන්න බෑ. නූපන් අකුසල් උපදින උපන් අකුසල් වැඩෙන, නූපන් කුසලයේ උපදින උපන් කුසලයේ වැඩෙන දෙපැත්ත හඳුනා ගන්න බෑ. එතනට මනස තබන්නේ නැතුව සසර මඟ නිවන් මඟ හඳුනා ගන්න බෑ. එතන නොදන්නා කෙනෙකුට මේ මුළු බුදු දහමම මනස මූලික කරගෙන කෙරෙන දේශනාව. එනිසා තුන්වතුන් හඳින් දෙනෙත් පියාගෙන ඒ මනසට යම් යම් අරමුණු අපි හිතලා හරිකමක් නේ, යම් යම් අරමුණු පහල කරගෙන ඒ අනුරූපීවයි අපි කරන ධර්ම දේශනාවන් දෙස බලන්නට ඕන, විමසන්නට ඕන. තුන්වතුනේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන මේ දේශනාවන් සූත්‍ර පිටකයේ පුරාවට අපට විවිධ සූත්‍ර තුළින් විමසා බලන්න පුළුවන්කම තියෙනවා නිසක වීම සඳහා. ඒ ගැන තවදුරටත් සොයා බැලීම, විමසා බැලීම ඔබටම පැවරෙනවා. ඒ නැවත නැවත නිදර්ශන ඉදිරිපත් කරන්න යාම තව තවත් මේ දේශන මාලාව දීර්ඝ වීමට හේතුවක් වෙනවා. එනිසා දැන් අපි එබඳු අරමුණු කීපයක් හිතට නගාගෙන අපේ ඉලක්කය අරමුණ බවට මනස පත් කරගෙන කරුණ විමසා බැලීමක් කරමු. පින්වතුන්ට අපි පසුගිය දිනවල ඒ සඳහා උදව් කරගන්න පුළුවන් නිදර්ශන කීපයක් මතක් කරලා දුන්නා. ඒ වගේම අපි දැකලා තියෙනවා කණ්ණාඩියකින් තමන්ගේ මරුව දකින පුංචි කුරුල්ලෙක් කණ්ණාඩියට කොටනවා. තමන්ගේම ඡායාව තවත් කුරුල්ලෙක් කියලා හිතාගෙන ඒ කණ්ණාඩියට කොටන කුරුල්ලෙක් වගේ අපි අපේම සිතේ නැවෙන මේ චිත්ත රූපයකටයි අපි මුලාවටපත් වෙන්නේ. හැබැයි අපි කය අනුව බලනවා කියන තැන, අජ්ජත්තං වා කායේ කායානුපස්සී කියන තැන බලන්න ඕන කයෙහි කය අනුවමයි. හැබැයි කයෙහි කය අනුව බලන්නට පෙර අපට කයක් හිමි වෙන්නේ දුක් වූ අසුභ වූ අසාර වූ කයක් උරුම වෙන්න කොතනින්ද කොහොමද කියන හඳුනා ගැනීම පෙරටුව තිබිය යුතුයි කියන අදහස අපි පසුගිය දවසේ පැහැදිලි කළා. නැවතත් මතකය අවදි කරගෙන එබඳු අරමුණක් දෙස බලාගෙන අපි යම් විමසීමක් කරමු. දැන් බලන්න පින්වතුනේ, අපේ සිතේ යම් චිත්ත රූපයක් දැන් මෙවිලා ඇති. අපි කාටත් පොදු උදාහරණයක් ගත්තොත්, අපි ඉඳලා ආපු ගෙදර සිහි කරලා බැලුවොත්, දැන් අපට ඒ ලක්ෂණයට අපි ඉන්න ගේම වගේ අඩුවක් පාඩුවක් නැතුව ඒ දර්ශනේ හිතට මැවෙනවා. මෙන්න මේ හිතට මැවෙන මේ දර්ශනය වරදක් නෙමෙයි, අකුසලයකුත් නෙමෙයි. මේක එක්තරා විදිහක විපාකයක්. මම මේ කියලා කියන්නේ හිතලා සිහි කරගන්න එක නෙමෙයි, ස්වභාවයෙන් එබඳු දර්ශනයක් හිතේ නැවුනොත් එතන කුසලුත් නෙමෙයි, අකුසලුත් නෙමෙයි, කර්මත් නෙමෙයි, කෙලෙසුත් නෙමෙයි. ඒක විපාකයක්. කොහොමද සිතේ ඔය චිත්‍ර ඔය සටහන් හටගන්නේ? පෙර කළා වූ කර්මයකට. මොකද්ද ඒ කර්මය? ඒක තමයි අපි ඉන්ද්‍රිය අසංවරයෙන්, ඉන්ද්‍රිය පිළිබඳව අනවිවේදයෙන් දකින අහන දැන ගන්න අරමුණු වල අපි නිමිති සලකුණු ගන්නවා. ඒ ගැන බුදුරජාණන් වහන්සේ ලස්සන අතීත සිදුවීමකුත් එක්ක ඒ ගැන කළ දේශනාවක් සඳහන් වෙනවා කුම්ම කියන සූත්‍රයේදී. දවසක් ඉබ්බෙක් ගංගා නම් ගඟ අයිනේ ඉහළ ඉඳලා පහළට සවස් කාලයේ එවිද යමින් තිබුණා. නරියෙකුත් ගංගා නම් ගඟේ පහළ ඉඳලා ඉහළට ඇවිදිමින් ආහාර සොයා යමින් සිටියා. නරියා ඈත බීම දැක්කා හිමින් හිමින් යන ඉබ්බව. ඉබ්බත් ඈත බීම දැක්කා ඈතින් යන නරියාව. දෙකල ඉබ්බ කල්පනා කළා, නරියා හිතාගෙන ඇති මගේ අවයව ටික කඩාගෙන කන්න. මම යාට බඩු අවස්ථාවක් දෙන්නේ නැහැ කියලා හිතලා අත්පා හිස අවයව පහම ඇතුළට ගත්ත කටුව ඇතුළට. නරියා ඇවිල්ලා ඉබ්බ ළඟ බලාගෙන හිටියා බොහෝම වෙලාවක්. අතක් හරි දැම්මොත්, පයක් හරි දැම්මොත්, හිස හරි දැම්මොත් කඩාගෙන කනවාමයි කියලා. ඒත් ඉබ්බ කල්පනා කළා නරියා හිතාගෙන ඇති මම අවයවයක් එළියට දායි කියලා කඩාගෙන කන්න. ඒ වුණාට මම නෙමෙයි ඒක අවයවයක්වත් එළියට දාන්න කියලා අවයව පහම ඇතුළේ රැකගෙන හිටියා. බොහෝ වෙලාවක් නරියා බලාගෙන ඉඳලා 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 බැරි තැන ඉබ්බව දාලා යන්න ගියා. කුමෝ අංගානි සතේ කපාලේ සමෝදහං බික්කු මනෝ විතක්කේ. අන්න ඒ ඉබ්බා කටුව ඇතුළේ තමන්ගේ අවයව ටික සංගව ගත්තා වගේ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා. මේ ඇහැ අවදි කරනවා කියන්නේ, කන නාසය දිවකය සවිඥානික කරනවා කියන්නේ මාරයට ගොදුරක් කරන් දෙනවා. මාරයාගේ ගොදුරක් බවට පත් වෙනවා. ඒ මාහිරයට එන්නේ නැතුව ඇතුළතම මනස සුරක්ෂිත කරගන්න පුළුවන් නම් මාරයට අරමුණක් ලැබෙන්නේ නැහැ. එනිසා ඉන්ද්‍රිය ටික ඇතුළතම සුරක්ෂිත කරගන්න කියනවා. ඇයි? චක්කුණා රූපං දිස්වා මා නිමිත්තග්ගාහීනෝ අහුවත්ත මානු ව්‍යංජනග්ගාහීනෝ යත්තාදි කරන වේනම්. චක්කු ඉන්ද්‍රියං අසංගතං විහරන්තං අවිජ්ජා පාපක කුසල ධම්මා අන්වස්සෙයෝ චස්ස චක්කු ඉන්ද්‍රියං චක්කු ඉන්ද්‍රිය සංවරං පටිපජ්ජත රක්කත චක්කු ඉන්ද්‍රියං චක්කු ඉන්ද්‍රිය සංවරං ආපජ්ජත මහණෙනි ඇසින් රූප දැකලා නිමිති ගන්න එපා අනුනිමිති ගන්න එපා නිමිති අනුනිමිති ගත්තොත් මොකක්ද වෙන්නේ ඔන්නේ දැන් ඔබට ලෝකයක් නැති බවට සිහි කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ මොනවද ඒ මනසට මේ නිරූප එහෙන් කලින් නැසින් දුවෙන් කයින් ගත්ත නිමිති ඔය තියෙන්නේ දැන් හොඳට බලන්න ඔබ දැකපු අහපු දේවල් ඔක්කොම ඇතුලේ තියෙන වැඩදා කරගෙන දැන් ඕන දෙයක් ඒ සලකුණේ නිමිති හිතට ගන්න පුළුවන් අන්න බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා ඔය ඇහෙන් රූප දැකලා නිමිති අනුනිමිති ගන්න එපා ගත්තොත් මොකක්ද වෙන්නේ ගත්තොත් මොකක්ද වෙන්නේ ඒ ගත්ත නිමිති සලකුණ තමයි ආපහු අපේ හිතේ මැවෙන්නේ හිතට පේන්නේ දැන් තේනකොට මොකක්ද වෙන්නේ අවිජ්ජා දෝමනස්ස පාපක කුසල ධම්මාන් වස්සෙය අපි නැවත වතාවක් මේ පේන සෙවණලු මනසින්ම සජීවී කරනවා දැන් බලන්න ඔබට පෙනුණු අර නිවස කියලා ඔබ උපකල්පනය කළ තැන එතන තිබුණේ පුංචි සිතුවමක් සටහනක් විතරයි අපි තරණ උදාහරණය මතක් කළොත් බල්ලා ළඟට එබුණු තැන හටගත්තු ඡායාවක් විතරයි සෙවනැල්ලක් විතරයි ඒක කිසිම දෝෂයක් නෑ දැන් කර්මයක් ක්ලේශයක් එතන නෑ කුසල අකුසල එතන නෑ හැබැයි කුසලයේ අකුසලයේ කර්මයේ ක්ලේශයේ හදාගත්ත ඒ ඡායාවට දුන්නු වැරදි උපකල්පනය මත මේ දර්ශනය ඔබට හොඳට පැහැදිලි දැන් ඔබට අර නිමිති ගැනීමේ විපාකයක් හැටියට ඒ සතහන හිතේ ඇඳෙනවා අර දිය ඇඳුණු සෙවනැල්ල වගේ සෙවනැල්ල දෝෂයක් තිබුණේ නෑ දෝෂය තිබුණේ බල්ලා ඒ සෙවනැල්ල දිහා බලාගෙන ඇති කළ වැරදි උපකල්පනය දැන් අපිත් ඒ ආකාරයෙන්ම ඒ වැරදි උපකල්පනය කරනවා හොඳට විමසා බලන්න එහෙම නෙවෙයිද කියලා. දැන් එතකොට අපට හම්බ වෙන්නේ අපේ ගේ මගේ ගේ. දැන් මගේ ගේ නම් ඒ ගේ ඇසුරුකට මට සතුටු වෙන්නත් පුළුවන් අසතුටු වෙන්නත් පුළුවන්. hina වෙන්නත් පුළුවන් නැන්නත් පුළුවන්. කුසල් කරන්න කුසලයට අනුව හිතන්නත් පුළුවන් අකුසලයට අනුව හිතන්නත් පුළුවන්. දැන් අන්න නිමිත්තක් ඇති කරගත්තොත් ඒ නිමිත්ත සටහන ආපහු පෙනිලා ඒ වැරදි උපකල්පනයක් එක්ක ඒක සජීවී බවකින් අපි බාර ගන්නවා. එතන තමයි අභිනන්දති අභිවදති අධ්‍යෝසාය තිත්තති. කිංච වික්කවේ අභිනන්දති අභිවදති අධ්‍යෝසාය තිත්තති. රූපං අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිත්තති. තස්ස රූපං අභිනන්දතෝ අභිවදතෝ අජ්ජෝසාය තිත්තතෝ. උපද්දති නන්දි. යා රූපේ නන්දි තදූප දානං උපාදානං. උපාදාන පච්චය භවෝ භව පච්චය ජාති. ජාති පච්චය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසාපි සම්භවಂತಿ කේවනේ පස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදය හොති එන දුක හට ගන්න හැටි සසර හට ගන්න හේතු සැකසෙන හැටි බාහිරයෙන් නෙවෙයි ආධ්‍යාත්මයෙන් දකින්න. දැන් අපිට ඔය නිමිත්තට පෙනුනේ බාහිර අරමුණක්. දැන් බාහිරේ තියෙනවා වියක් තියෙනවා. බාහිර ලෝකේ අරමුණක් අපට ලැබුණා. දැන් ඔය වගේමයි තමා කියන නිමිත්තත් සලකුණත් ඔය විදිහටම හිතටමයි හසු වෙන්නේ. ආධ්‍යාත්මික බවත් බාහිර බවත් ආධ්‍යාත්මයක් ඇති බවටත් බාහිරයක් ඇති බවටත් මේ සිතින්ම සලකුණු දෙනවා පෙන්වන තැන හොඳට හඳුනා ගන්න බලන්න. නැවත නැවත එතන හඳුනා ගන්න විමසලා. ඒක තහවුරු කරගත්තට පස්සේ ඒ වැරද්දෙන් මිදෙන්න කයි කයානුව වේදනාවේ වේදනාව අනුව සිතේ සිත අනුව ධර්මයේ ධර්මයේ අනුව බලන්නේ කොහොමද කියලා විමසන්න වෙන්නේ. දැන් අපට පේනවා එතනදී අපට දහමක් මතු වෙනවා. මනංච පජානාති ධම්මේච පජානාති යංච තදුබයං උත්පජ්ජති සංයෝජනං තංච පජානාති. මනස ධර්මයක් නුවණින් දැනගෙන ඒ නිසා උපදින සංයෝජනය හඳුනා ගන්න ඕන. දැන් සිටේ ඒ මනසත් මනසට අරමුණු ධර්මයක් නිසා උපන් සංයෝජනය හඳුනා ගන්න ඕන. දැන් අපට හැමතිස්සම උපදින්නේ පරිණිමිති සලකුණුත් එක්ක කාමරාග සංයෝජනය හෝ පටිඝ සංයෝජනය. ඒ කාමරාග ව්‍යාපාද සංයෝජනයන් තමයි ඇති වෙන්නේ. කාමරාග ව්‍යාපාද සංයෝජනයන් එතන උපදිනවා කියලා කියන්නේ අපි එතන නාම ධර්මයක් හැටියට දෙකපු බවක් නෙමෙයි ඉන් සාක්ෂි දෙන්නේ. අපි එතන රූපයක් හැටියටම බාරගත් බවයි, එහි සතුටු වෙච්ච බවයි, එහි ගුණ කියන බවයි, එහි බැසගත් බවටයි ඉන් සාක්ෂි ලැබෙන්නේ. එනිසා ඒක මනෝමය ධර්මයක්, හිතේ හටගත් දේහිතත් එක්කම නිරුද්ධ වෙනවා කියලා ඇතුළතින්ම නිරුද්ධ කරන්න උත්සාහ කළාට ඒක වෙන්නේ නැහැ. ඇයි ඒක නාම ධර්මයක් හැටියට නෙමෙයි රූපයක් හැටියටම බාරගෙන තියෙන නිසා. ඒ නිසා අපට සිද්ධ වෙනවා ඒක රූපයක් හැටියටම උපකල්පනය කරලා කය පිළිබඳව තියෙන බැඳීමෙන් නිදහස් වෙන්න. ඒසයි බුදුරජාණන් වහන්සේ කායානුපස්සනාව සතිපට්ඨානයේදී පළමු අංගය බවට පත් කරගත්තේ. එනිසා දැන් පින්වතුන් එක පැත්තකින් මතක තියාගන්න ඕන පෙර ඉන්ද්‍රිය අසංවරය නිසා මෙහෙම විපාකයක් එනවා. මේ විපාකය එනතනත් ආපහු අසංවර වෙනවද සංවර වෙනවද? දැන් ඔන්න අපට තියෙනවා අර සම්භාසය සූත්‍රයට අනුව මෙතන සංවරයෙන් පහ කළ යුතු ආශ්‍රව ගියා ගන්න. දැන් මනසත් ධර්මයක් නිසා දැන් අපි මනසා ධම්මං විඤ්ඤාය මා නිමිත්තග්ගාහීනෝ මානුභ්‍යංජනග්ගාහීනෝ අහුවත්ත. මනසින් දහම් දැක නිමිති ගන්න එපා, අනුනිමිති ගන්න එපා. හැබැයි දැන් අපි අර සිහි සතහන හිතේ ඇඳෙනකොටම අපේ ජේ කියන උපකල්පනය කරනකොටම අපි කලේ නැවත වතාවක් ඒ නිමිත්තම තහවුරු කරගත්තා. අපේ ගේමවතම අපි තහවුරු කරගත්තා. දැන් ඕකේ තියෙන ඊළඟ දෝෂය තමයි හිත කෙලසෙනට විතරක් නෙවෙයි මරණ වේලාවේදී අපායට යන්න සසරට යන්න ඔය තුන්චි සලකුණක් තමයි යම් වෙලාවක උදව් වෙන්නේ. ඒක මහා ලොකු දෙයක් වෙන්න ඕනේ නේ. ඔය වගේ තුන්චි සලකුණ අපේ හිතම ඔය සලකුණම මරණ මොහොතේ චුට්ටි සිතට අරමුණක් වුණා කියලා ඒ වෙලාවේදී ඔය මගේගේ අපේගේ කියන උපකල්පනෙම කරાવી. දැන් මේ ගේ පිළිබඳව ඊළඟට මොහොතේ තෘෂ්ණාව හෝ අකමැත්ත, ලෝභය හෝ දේශය උපදීවි. මේත්ම තව ඉඩ තිබුණොත්, වෙලාව තිබුණොත් තව තවත් නානා විද අර බල්ලල් බිඳ මත තිබුණු ඡායාව බල්ලෙක් කියන උපකල්පනයෙන් අනතුරුව බල්ලට දේශ සිත උපදව ගත්තා. බල්ලට දේශයෙන් ගුරන්න ගත්තා. බල්ලට දේශ සිත මූලික කරගෙන පොළොව තහුරු ගානින් කායික ප්‍රතික්‍රියාවන් දක්වන්න ගත්තා. එයාගේ අපටත් පොළොනි මුත්ත සලකුණු වෙලා කිසියම් ආකාරයක කාය සංඛාර වචි සංඛාර මනෝ සංඛාරයන්ම ඇති වෙන්න පුළුවන්. කර්ම සංස්කාර ඇති වෙන්න පුළුවන්. එතකොට භෞතික වස්තුව නෙමෙයි අපිව සසරට ගෙනියන්නේ ඔන්නෝ සලකුණ. ඒ නිසා ඔය සලකුණත් එක්ක හරි ප්‍රවේශමින් සිහිනුවණින් පරිස්සමින් කටයුතු කරන්න වෙනවා. ආශ්‍රවය කියන ගතිය තමයි මේ ඡායාව මේ සෙවනැල්ල දකිනකොටම වහාම අහවල්දී අහවල්දී අහවල්තර කියලා අපි හිතලා නෙමෙයි බොහොම නිරායාසයෙන් ඒ උපකල්පනය කරනවා. හිතලා කාලයක් ගත වෙලා වෙනවා නෙමෙයි, ඒ දසුන හිතේ නැවෙනකොටම ඒ සමගම ඒ උපකල්පනය කරලා ඉවරයි. දියෙහි බල්ලගේ ඡායාව ඇඳෙනකොටම බල්ල බල්ලෙක් කියලායි හඳුනගත්තේ. ඒ වගේ අපිත් ආශ්‍රය සසර පුරුද්ද මෙහෙම බල ළමයි. ඒ නිසා මේ සටහන පේනකොටම පෙර පසු නැතුව ඉක්මනින් ඒ වැරදි උපකල්පනයට යනවා. එතකොට ඔන්න අපට හම්බෙන පුද්ගල සංකල්පය සත්වයේ පුද්ගලයේ කෙනෙක් හම්බ වෙනවා. ඒක තමයි ආත්ම සංකල්පය, ආත්ම දෘෂ්ටිය කියන්නේ. දැන් බල්ලට බල්ලෙක් හම්බ වුණා. බල්ලට සාපේක්ෂකවයි බල්ලා කාය කර්ම, වාක් කර්ම, මනෝ කර්ම රසකලේ. දැන් අපට ඒ ස්වභාවයමයි සත්ත්ව පුද්ගල ආත්ම දෘෂ්ටියටයි අපි ඒ තුල තව පැත්තකින් ඇදවෙන්නේ. දැන් අපට ඕන මේ දෘෂ්ටියෙන් නිදහස් වෙන්න, මේ ආත්ම පුද්ගල සංකල්පයෙන් නිදහස් වෙන්න. එහෙනම් නිදහස් වෙන්න නම් අපට තේරෙනවා දැන් මේ සටහන පේනකොටම මේ උපකල්පනයේ පැවිල්ලා පුද්ගල සංකල්පයට එනවා නම් මෙතනින් කොහොමද ගලවෙන්නේ, මෙතනින් කොහොමද නිදහස් වෙන්නේ, ඒකට මොකද්ද පාර, ඒකට මොකද්ද තියෙන ක්‍රමය, දැන් ඔන්න අපට හොයන්න වෙනවා. අන්න ඒ සඳහා බුදුරජාණන් වහන්සේ අපට ආරක්ෂිත නිර්භය ස්ථානයක් පළමුවෙන් හදලා දුන්නා. දැන් මොහොතක් ඔබ නිහඬව දෙනෙත් පියාගෙන මනස නිදහස් කළොත්, ඔබ කැමති කැමති අරමුණු හිතන්නේ නැතුව නිදහස් කළොත් සිත ඔබට නොයෙක් නොයෙක් විසූක දර්ශන හිතට ගෙනල්ලා පෙන්නයි. හැබැයි මවල කොහෙන් හරි වෙනවත් නෙමෙයි, ඔබ විසින්ම ඉන්ද්‍රිය සංවරයෙන් ගත්ත නිමිති අනුනිමිති ගෙනත් ගෙනත් හිත ඉදිරියේ පෙන්නාවි. දැන් බලන්න නිදහසක් තියෙනවද කියලා හිතට. හිතට කිසි නිදහසක් නැහැ. චිත්ත විවේකයක් නැහැ. හිතට හැමතිස්සෙම අරමුණු පේනවා. පේන තේන අරමුණට උපකල්පනය කරනවා. මෙහාවල්දේ 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 කියලා හිතට වැඩක් තියෙනවා. අන්න චිත්ත විවේකයක් නැහැ. දැන් අපි කාය විවේකේ හදාගත්තේ චිත්ත විවේකේ හදාගන්න. චිත්ත විවේකේ නැතුව අපට උපදි විවේකයට යන්න බෑ. එනිසා සිතට විවේකයක් ඕන. චිත්ත විවේකය හදාගන්න තමයි ඔය ස්වභාවයෙන් හිතට අපි විසින් හදලා දුන්න අපේ අසංවර බව නිසා හදලා දුන්නු ඇතුළු කළ නිමිති සලකුණු හිතට වේගයෙන් පහළ වෙන ඒ ස්වභාවය යටපත් කරගන්න වළක්වා ගන්න තමයි සති නිමිත්ත බුදුරජාණන් වහන්සේ අපට අවධාරණය කොට පළමුව දේශනා කරන්නේ. දැන් මේකත් බලන්න සති නිමිත්තෙන් කරේ ඔබ නිහඬ වැස් දෙක තියාගෙන හිටියොත් නොයෙක් නොයෙක් දර්ශන හිතට ගලාගෙන එනවා. දැන් ඔබ අත්දකින්න සති නිමිත්ත නාසිකාග්‍රයට හෝ දෙපළේ ඒ හැපෙන ස්වභාවයත් එක්ක ඒ ප්‍රදේශයට හිත තියන්න. ඒ නිමිත්ත අරමුණ හුරුණං කුරුදුණං ඒ නිමිත්තයේ සලකුණ සිහි කරගත්ත පමණකින් ගඟක් ගලනවා වගේ වේගයෙන් ගලාගෙන ආපු අර නිමිති සලකුණු අනුනිමිති සම්පූර්ණයෙන් නැතර වෙනවා. නිමිත්තේ සිත පිහිටුවා ගන්න පුළුවන් තාක්කල් අර සලකුණු වෙන්නේ නැහැ. සලකුණු වෙන්නේ නැත්නම් හිතට වැඩක් නැහැ. උපකල්පනය කරවීමක් වෙන්නේ නැහැ. සිත උපකල්පනය කරන්නේ හොඳ පැත්තට නෙමෙයි, පුද්ගල ආත්ම දෘෂ්ටියට සංකල්ප සත්පුද්ගල ආත්ම සංකල්පයට යන්නේ. දැන් අපි දිඨාසය දිට්ඨි සංයෝජනයේ හටගන්න තියෙන තැන යම් ආවරණයක් පාලනයක් කරලා තියෙනවා නිමිත්තේ. හැබැයි ඒක නැති කළා නෙමෙයි පාලනයක් කළා. දැන් අපිට පොන්නේ ස්වභාවයේ හිතට තේරුම් අරගෙන හිතේ ස්වභාවය මේකයි, මේ හිත නිදහසේ තිබුණොත් මෙන්න මේ විදිහ අනන්ත සංසාරයේ ගත්ත නිමිති සලකුණු නැවත ආවර්ජනය වෙමින් විපාකයට එනවා. විපාකයට එනකොට සිත ඒ අරමුණු අභිනන්දනා කරනවා, සතුටින් බාර ගන්නවා. එතකොට රූපේ නන්දිය ඒ උපාදානයයි, උපාදානයේ භවය, භවයේ ජාතිය, ජාතිය ජරා මරණ ශෝක පරිදේ දුක් ගම්නස් හදනවා. මේ දුක හට ගන්න ඇති. දැන් අපි මේ කරන්නේ දුක නිරුද්ධ කරන්න, දුක නැති කරන්න, දුකෙන් මිදෙන්න. එහෙනම් ඉස්සෙල්ලා මම తాවකාලිකවත් මේ මඟ වහ ගන්නට ඕන, ආවරණය කර ගන්නට ඕන කියන අදහස නිමිත්තෙහි වටිනාකම, ඒ නිමිත්ත පුරුදු කරගැනීමේ ප්‍රයෝජනය මෙතනදී වැඩි වැඩියෙන් තහවුරු කර ගන්නට ඕන. ඊළඟට වර්තමානයේ තුල අපි ඉන්ද්‍රිය සංවරය පිණිස පිළිපදින්න ඕන. ඉන්ද්‍රිය සංවරයෙන් පහකල යුතු ආශ්‍රව ඉන්ද්‍රිය සංවරයෙන්මයි දුරු කරන්න පුළුවන් වෙන්නේ. එනිසා දැන් අපට තේරෙනවා මේ නිමිති සලකුණු එද්දී ඒවට උපකල්පනය කිරීමෙන් වැළකී ඉන්න පුළුවන් කමක් නැහැ. එතන ඒක වේගවත් ක්‍රියාවලිය. එනිසා ඉන්ද්‍රිය සංවරය සඳහා සංවරයෙන් පහකල යුතු ආශ්‍රව දුරු කිරීම සඳහා සති නිමිත්ත ආධාර කරගන්න වෙනවා. සති නිමිත්තම ආධාර කරගන්න වෙනවා. ඒක අත්දැකීමෙන් තමයි බලන්න එබඳු නිමිත්තක සිත පිහිටවා ගත්තාම ඒ සංවරය සිද්ධ වෙන්නේ නැද්ද කියලා. දිඨාසයේ දිට්ටි සංයෝජනේ වැඩෙන්න තියෙන ඉඩ ආවරණය වෙන්නේ නැද්ද කියලා තමන් හඳුනා ගන්න අපි කියන නිසා නෙවෙයි. ඊළඟට ඒ විතරක් නෙවෙයි, ඒ සංවරය පිණිස පිළිපදින ගමන් අපි මේ එන අරමුණු, එහෙම නැත්නම් අපි හිතලා හරි කමක් නෑ අරමුණු අරගෙන, දැන් අපි හඳුනා ගන්න ඕන තවත් දෙයක්. දැන් මට මේ පෙනෙන දේ ආහා හටගන්න භෞතික රූපේ නම් නෙවෙයි. පවතින දේ මනෝමය චිත්ත රූපයක්මයි. හැබැයි මැවෙන්නේ හිතට චිත්ත රූපයක් වුණාට දිය ඇඳෙන ඡායාව කියපු තැන මම මේ කියන්නේ. දිය ඇඳෙන ඡායාව වගේ හිතේ ඇඳෙන ඡායාව නම් මනෝමය රූපයක්මයි. හැබැයි ඒ සමේ අපි කරන උපකල්පනය භෞතික රූපයක් පිළිබඳවයි. එනිසා අපිට කාමරාග සංයෝජනය, ව්‍යාපාද සංයෝජනය එතන උපදින්නේ. එනිසා දැන් අපිට රූපයෙන් නිදහස් වෙන්න ඕන, රූපයෙන් ගැලවෙන්න ඕන. එනිසා අන්නේ නුවණ තියාගෙන අනවබෝධයෙන් නෙවෙයි, මෙන්න මෙතනයි ඇත්ත, මේ ඇත්තම දන්නකම නිසා මේ බඳු උපකල්පනයකට එනවා. හේන් නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ, එතනින් නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ රූපය පිළිබඳව තියෙන අසුභයේ සුභ වශයෙන් ගත්ත වැරදි විපල්යාසය දුරු කිරීමෙන්මයි. මනෝමය චිත්‍රයක් සෙවනැල්ලක් ඇඳෙනකොට රූපයක් සිහි කරගන්නේ රූපයට තියෙන කැමැත්ත නිසා, ඒක සුභ වශයෙන් ගත්ත නිසා. ඒ මනෝමය තැනදී නොරැවටී ඉන්න බෑ, ඒ සංයෝජනය ඒ පැත්තට බැඳිලා තියෙනකම්, ඒ රූපය සුභ වශයෙන් දකිනකම්. අන්න ඒ නුවණ ඇතුව අසුභේ සුභන්ති කියලා ගත්ත වැරදි විපල්යාසය, අසුභ තැන පිළිකුල් තැන අපි සුභයි කියන වැරදි උපකල්පනයක් කරලා තියෙන, වැරදි පිළිගැනීමක් තියෙනවා, වරදවා ගැනීමක් තියෙන, ඒකටයි විපල්යාස කියලා කියන්නේ. ඒ විපල්යාස වශයෙන් රූපය කය දිහා බලන නිසායි අපි හැමතිස්සම මනෝමය සටහනේදී රූපයම සිහි කරගන්නේ, රූපයටම බැඳින්නේ. ඒ සංයෝජනය, ඒ විපල්යාසය දුරු කරන්න බෑ මනෝමය තැනක ඉඳගෙන. ඒ නිසා දැන් ඒ ඇති වෙන මනෝභාවයම උදව් කරගෙන කය නම් හම්බ වෙන්නේ නෑ අපිට, කය හමු වෙන්නේ නෑ. නමුත් ඒ මානසික ස්වභාවය තුළ මේ තේන්නේ කයමයි කියන උපකල්පනයට ඇවිල්ලා කයෙහි කයානුව බලන්න වෙනවා. අපි එය කොහොමද බලන්නේ? අජ්ජත්තංවා බහිද්දාවා. දැන් අපි හිතමු අපට පහසු වෙයි බාහිර වූ අරමුණක් ඉස්සෙල්ලා හදාගත්තාම. මොකද ආධ්‍යාත්මික අරමුණට උත තබන්න ටිකක් වෙහෙස කර වෙන්න පුළුවන්. නුපුහුණු කෙනෙකුට බාහිරයට උත තබන එක පහසුයි. හැබැයි ඒක වටින්නේ නැහැ. බාහිරයේ උත තබුවාම විසිරෙන්න තියෙන ඉඩ බොහෝම වැඩි. එනිසා පුළුවන් තරම් ආධ්‍යාත්මයට හිත ගන්න ඕන. දැන් අපිට බාහිරයට හිත යොදනවා කියලා බාහිර අරමුණක එල්ලෙන්න බෑ. ආධ්‍යාත්මයෙන්ම තමයි අරමුණ හම්බ වෙන්නේ. හැබැයි අපේ උපකල්පනයේ බාහිර එකක් කියන එකයි. බලන්න හොඳින් ඇතුළතින්ම ආධ්‍යාත්මික අරමුණක් බාහිර අරමුණක් තියෙන්නේ. දැන් ඔබට ඔබ වාඩි වෙලා ඉන්නවා සීතලෙත්, ඒත් ඔබට ආධ්‍යාත්මීයමයි පේන්නේ. ළඟ ඉන්න කෙනෙක් ගැන සීකලොත් එහෙ ඉන්න එකක් පේනවා නෙමෙයි, ඒත් ඒ ඔබ ඉන්නවා පෙනුණු තැනමයි ඒකත් පේන්නේ. හැබැයි අපි සිටින්න බෙදාගෙන තියෙනවා මේක බාහිරයි මේක ආධ්‍යාත්මිකයි. නමුත් ආධ්‍යාත්මික බාහිර බවක් අපට හසුවලා තියෙන්නේ මේ මුලාව තුළ මෝඩකමත් එක්ක. හෝයිතස්ස සූත්‍රයේදී බඹයක් පමණ සිරුව තුළ ලෝකයත් ලෝක සමුදයත් ලෝක නිරෝධයත් නිරෝධ කරන පිළිවෙතත් ඇත කියලා දේශනා කළ එක. එතනදී බාහිරයක් වෙන්නන්නේ ලෝකයේම බඹයක් පමණ සිරුව තුළින් බාහිර රූප ශබ්ද ගන්ධ රස පහසනේ. අපි ලෝකය කියලා කියන්නේ මම ඉන්නවා ඇහැ තියෙන ඇහැට පේන රූප, කන තියෙනවා කනට පේන බාහිර ශබ්ද, නාසය තියෙනවා නාසයට එන ගන්ධ, දිවක් තියෙනවා දිවට ලැබෙන රස බාහිරයි, කයක් තියෙනවා කයට ගැටෙන අරමුණු බාහිරයි. හැබැයි බුදුජානන් වහන්සේ රූපායතන සබ්බායතන ගන්ධායතන රසායතන කායායතන පොට්ටබ්බායතන ධම්මායතන සියල්ලම ඇතුළතින්මයි මේ බඹයක් පමණ සිරුව තුලින් පෙනෙනවා කියනකොට තියෙන එක ඉදිරියට මොනින් පුරගා විමසා බලන්න ඕන තැන. දහම ප්‍රත්‍යක්ෂ වෙනකොට ඒ අදහස වඩාත් නිවැරදි බව ඔබට ඔබ තුල තහවුරු කරගන්න බැරි වෙන එකක් නේ. එහෙමනම් දැන් අපි බාහිර අරමුණක් කියලා හිතෙන දැන් අපි ඉන්න මට්ටම තුල ඔබ හිතට නගා ගන්න ලස්සනයි කියලා හිතෙන සොඳුරු මුහුණ, ඔබ ඇලුම් කරන ලස්සනයි කියලා හිතෙන සොඳුරු මුහුණක් හිතට ගන්න. දැන් ඔබට ලස්සන මුහුණක් පේනවා. දැන් ඕක දිහා බලාගෙන හිතුවොත් මේ කාගේද මේ මුහුණ? ඔන්න අයිතිකාරයෙකුත් හම්බ වෙනවා. ඒ ගැන දැන් ඔබට නොයෙක් අතට හිතන්න පුළුවන්, ඒක කාගේද කොහෙන්ද? නොයෙක් නොයෙක් දේවල් සම්බන්ධතාවයන් කැමැත්ත අකමැත්ත උපදින විදිහට, කුසල් අකුසල් වැඩෙන විදිහට දැන් ඔය අරමුණ ඔය නිමිත්ත බලන්න පුළුවන්. දැන් ඔය තේන ස්වභාවය. හැබැයි දැන් අපට තියෙන්නේ කයෙහි කය අනුව බලන්න. දැන් බලන්න ඒක මනෝමය රූපයක් කියලා ගහන්න හදන්න එපා. දැන් අපි නුවණින් හඳුනගත්ත අපිට කය හසු වෙන තැන මෙතනයි කියලා. ඒ නුවණ ඇතුව දැන් අපි බලනවා එහෙට ගැටෙන වේලාවෙදිත් අපිට පේන්නේ මේ වගේම සටහනක්. භෞතික රූපයක් එහෙමම හම්බ වෙනවා නෙමෙයි. මේ වගේම වර්ණ රූපයක් ඇසට තුනේ මනසට පේන්නේත් ඒකමයි. එහෙමමයි. දැන් අපට නුවණින් බලන්න වෙනවා විමසලා මේ පේන දේ තුල මොනවද තියෙන්නේ කියලා. විමසලා බැලුවොත් දැන් ඔන්න අපි නුවණින් විමසනවා. දැන් කෙස්, කෙස් කියන්නේ අසුවාසාර දුගඳ පිළිකුල් තැන. ඒ කෙස් හැමවිට පිහිටලා තියෙනවා. හැම දන්නේ නෑ මාමට කෙස් පිහිටලා තියෙනවා කියලා. කෙස් දන්නේ නෑ මම හැම මතයි පිහිටලා තියෙන්නේ කියලා. කෙස් වලට හිතන්න මෙනෙහි කරන්න බෑ, හැඟීම් දෙනින් නෑ. ඇයි? කෙස් කියන්නේ හිතක් නෙමෙයි, සිතුවිලිත් නෙමෙයි. අචිත්තක අචේතනික අනාත්ම ධර්මතාවය. මේ කෙස් ගැන යම් විටකට හිතන්න පුළුවන් මේ කෙස් මෙසේ වේවා මෙසේ නොවේවා. මේක මේ ප්‍රාර්ථනා හදන්න පුළුවන්. හැබැයි අනේ ඒ ප්‍රාර්ථනා අනුව තම තමන් හිතන විදිහට ඒ කෙස් පවත්වන්න බෑ, පවතින්නේ නෑ. අනාත්ම ධර්මතාවය. මේ හැම මේ මස වහගෙන ඉන්නවා. මස දන්නේ නෑ මාව වහගෙන හැම ඉන්නවා කියලා. හැම දන්නේත් නෑ මමයි මස වහගෙන ඉන්නේ කියලා. හැමත හිතන්න බෑ, මෙනෙහි කරන්න බෑ. ඇයි? හැම කියන්නේ හිතක් නෙවෙයි, සිතුවිලිත් නෙවෙයි. අචිත්තක චේතනික ධර්මතාවය. මේ හැම ගැන හිතන්න පුළුවන් මේ හැම මෙබඳු වර්ණ වේවා මෙබඳු වර්ණ නොවේවා මෙසේ වේවා මෙසේ නොවේවා කියලා. අනේ එහෙම හිතුවට තම තමන්ට කැමති විදිහට හිතලා එහෙම වෙනස් කරගන්න පුළුවන් නම් හොරි දඬවන කුෂ්ඨ හැදෙයි මේක. හිතලව වෙනස් කරගන්නවනේ. එහෙනම් හිතලා හිතලා කැමති විදිහට පවත් ගන්න බැරි අනාත්ම ධර්මතාවයක් නේද? සත්පුද්ගල භාවයෙන් ශූන්‍ය වූවක් නේද මේ හැම. ඊළඟට මස කියන චිත්‍රය උතර ගන්නවා. මේ මස ඇසුරු කොට නහරවැල් පවතිනවා. නහරවැල් දන්නේ නේ මස ඇසුරු කොට මං ඉන්නවා කියලා. මස දන්නේ නේ මාව ඇසුරු කරගෙනයි නහරවැල් තියෙන්නේ කියලා. මස කියන්නේ හිතන්න බැරි මිනිහී කරන්න බැරි ධර්මයක් නේද? මස හිතක් නෙමෙයි සිතුවිලි නෙමෙයි අචිත්තකයි අචේතනිකයි අනාත්මයි. මේ මස ගැන හිතට හිතන්න පුළුවන් මේ මස මෙසේ වේවා මෙසේ නොවේවා කියලා. හිතන හිතන විදිහට වෙනස් වෙන්නේ නැහැ. එහෙම වෙනවා නම් මේ මස්සල වනපිලිකා ගෙඩි තුවාල හැදිලා මරණය හෝ මරණාසන්න දුකකට කවුරුවත්පත් වෙන්නේ නැහැ නේද? එහෙනම් තමා වසංගේ නොපවතින අනාත්ම ධර්මතාවයක් නේද මස්. නහරවැල් කියන ඒ සටහන හිතට අරගෙන මේ නහරවැල් තුලයි ලේ පවතින්නේ. ලේ දන්නේ නැහැ මම ඉන්නේ නහරවැල් තුලයි. නහරවැල් දන්නේ නැහැ ලේ තියෙන්නේ මා තුලයි කියලා. නහරවැල් වලට හිතන්න මෙනෙහි කරන්න බැහැ, හැඟීම් දැනීම් බැහැ නෑ නේද? ඇයි එහෙම හිතන්න බැරි? ඒක හිතක් නොවන නිසා, සිතුවිලික් නොවන නිසා, අචිත්තක චේතනික ධර්මතාවය. මේ නහරවැල් ගැනත් හිතකට පුළුවන් මෙහෙම හිතන්න, මේ නහර මෙසේ වේවා මෙසේ නොවේවා කියලා. ඒ හිතපු හිතපු විදිහට ඒවා වෙනස් කරන්න පුළුවන් නම් නහරවැල් හීන් වෙලා, නහරවැල් පුපුරලා, තෙල් බැඳිලා මරණය හෝ මරණාසන්න දුකකට ලෝකේ කවුරුවත්පත් වෙන්නේ හිතලා ඒක කැමති විදිහට වෙනස් කරගන්නවන්නේ කොහොම වෙනස් කරන්න බැරි නම් ඒකත් අනාත්ම ධර්මතාවයක් නේද? මේ ලේ නහරවැල් තුල පවතිනවා. ලේ දන්නේ නැහැ මං ඉන්නේ නහරවැල් තුල කියලා හිතන්න මෙනෙහි කරන්න බෑ එහෙමටවත්. ඒක හිතක් නෙමෙයි, සිතුවිලිත් නෙමෙයි, අචිත්තක චේතනික ධර්මතාවය. හිතකට හිතන්න පුළුවන් මෙයා මෙසේ වේවා නොවේවා කියලා. එහෙම වෙනවා නම් මේ පිළිකා හැදෙන්නේ නැහැ. සීනි කොලෙස්ටරෝල් අඩු වැඩි වෙන්නේ නැහැ. හිතල වෙනස් කරගන්න පුළුවන්. එහෙනම් තමයි වසංගේ නොපවතින හිතල වෙනසක් කරන්න බැරි අනාත්ම ධර්මතාවයක් නේද මේ. ඊළඟට බලනවා මේ හම්මස් ආදීන් වෙහිලා මේ හිස් කබල තියෙනවා. හිස් කබල කියන සටහන හිතට ගන්නවා. අර සඳුරු ස්වරූපය වහගෙන මකාගෙන වෙනත් වෙනත් සටහන් හිතට ගන්නවා. හිස් කබල හිතට අරගෙන මේ හිස් කබල දන්නේ නෑ මාව වහගෙන ඉන්නේ මේ හම්මස් වලින් කියලා. හම්මස් දන්නේ නෑ අපි හිස් කබල වහගෙන ඉන්නේ. හිස් කබලට හිතන්න බෑ, මෙනෙහි කරන්න බෑ නේද? ඇයි හිතන්න බැරි, මෙනෙහි කරන්න බැරි? තමන් හිතෙන් විතර්ක කරනවා. ඇයි ඒක හිතක් නෙමෙයි, සිතුවිලි නෙමෙයි, අචිත්තක චේතනික ධර්මතාවයක් නේ. යම් හිතකට පුළුවන් මේ හිස් කබල මෙසේ වේවා මෙසේ නොවේවා කියලා හිතන්න, හිතුවට කිසි වෙනසක් කරගන්න බෑ, වෙන්නේ නෑ. ඉතින් අනාත්ම ධර්ම. මේ හිස් කබලෙන් වෙහිලා තියෙනවා මේ මොළ මස සලකුණක් ගන්න හිතට. මේ මොළ මස දන්නේ නෑ මාව වහගෙන හිස් කබල තියෙනවා. හිස් කබල දන්නේ නෑ මමයි මොළ මස වහගෙන ඉන්නේ කියලා. හිතන්න මෙනෙහි කරන්න බෑ, හැඟීම් දැනීම් නෑ. ඒක හිතක් නෙමෙයි, සිතුවිලි නෙවෙයි නේද? අචිත්තකයි අචේතනිකයි නේද? අනාත්මයි නේද? හිතකට පුළුවන් හිතන්න මේ මොළ මස මෙසේ වේවා මෙසේ නොවේවා මෙසේ පවතිවා මෙසේ නොපවතිවා කියලා. ඒ වුණාට එහෙම වෙනවා නම් මේ මොළේ ගෙඩි වන පිළිකා හැදෙන විදිහක් නෑනේ. හිතලා වෙනස් කරගන්න පුළුවන්. එනම් තමා වසංගේ නොපවතින තමාට කැමති ආකාරයෙන් පවත්වන්න බැරි අනාත්ම ධර්මතාවයක් නේද? අන්න වෙන වෙනම අවයව ටික වෙන් කරලා වෙන වෙනම සලකුණු ටිකක් හදාගෙන බලන මේ හැමතැනකම තියෙන එකිනෙකට සම්බන්ධයක් නැති එකිනෙකා නොදන්න අනාත්ම ධර්මතා ටිකක්. මෙබඳු තැනක නේද මට මෙහෙම සරුත් සඳුරු බවකින් පේන්නේ. අන්න දැන් Taman දෙපැත්තක් හදා ගන්නවා. පවතින ආකාරයේ බලනවා මෙහෙමයි. එකිනෙකට සම්බන්ධයක් නැති, එකිනෙකට බැඳීමක් නැති, දැනුවක් නැති, හිතන්න බැරි, මෙනෙහි කරන්න බැරි අනාත්ම ධර්මතාවයක් ඇතිතැන මෙහෙම ආත්මීය බලකින් මට පේනවා නේද? ඔන්න දැන් අපි කයෙහි පවතින ආකාරය හා අර හිතට නැවෙන හිතට පේන ඇහැට පේන වර්ණ රූපයත් එක්කම අපි යම් සත්‍යයක් මතු කර ගන්නවා. දැන් අපිට දෙපැත්තක් හම් වෙනවා, පවතින පැන හා පෙනෙන ස්වභාවය කියන දෙපැත්ත. පවතින ආකාරය ඇලෙන්න ගැටෙන්න හැප්පෙන්න යන තැනක් නෙමෙයි. ඒකේ අසුභ බව ප්‍රකටයි, අනාත්ම බව ප්‍රකටයි. එහෙම දැක්කොත් නම් ඇලෙන්න ගැටෙන්න බෑ. හැබැයි මෙහෙම පේනකොට ඒකට අයිතිකාරයෙක් නම් කරන්න පුළුවන්, ඒක හරි ලස්සනයි කියන්න පුළුවන්, ඒක මටයි අයිති, ඒක මගේයි කියලා කියන්න පුළුවන්. හැබැයි අරමම දකිනකොට ඒකට අයිතිකාරයෙක් පනවන්න බෑ. ඒක මම මගේ කියලා ගන්නෙ නෑ. අනේ දැන් තමන් දෙපැත්තක් හඳුනගත්තා. එතකොට දැන් තමන්ට හම්බ වෙනවා ප්‍රමාදේ අප්‍රමාදේ. දැන් ප්‍රමාදය මේ පේන ස්වභාවයට බැලුවොත් ප්‍රමාදී. එහෙම පේන තැන තියෙන්නේ මෙහෙමයි කියලා බැලුවොත් අන්න අප්‍රමාදය. නූපන් අකුසල් නූපදිනවා, උපන් අකුසලයක් පිරිහෙනවා පවතින ආකාරය බැලුවොත්. පේන විදිය බැලුවොත් නූපන් අකුසලයේ උපදිනවා, උපන් අකුසලයේ වැඩෙනවා. පේන විදියට බැලුවොත් අයෝනිසෝමනසිකාරය, පවතින ආකාරයේ බලනකොට යෝනිසෝමනසිකාරය, පවතින ආකාරයේ බලනකොට නිවන් මඟ, පවතින ආකාරයේ බලනකොට පේන ආකාරයේ බලනකොට සසර මඟ. දෙන්නුන් අපිට දෙපැත්තක් හම්බ වෙනවා. එතකොට අර අපි ඉස්සෙල්ලා සිත ඇතුලෙන් හඳුනගන්න අදහස තවදුරටත් තහවුරු වෙමින් අපට හැමතැනකම අපි පෙනෙන ස්වභාවයටම රැවටෙනව නේද? පවතින ස්වභාවය නොදක. එතකොට අර දියඳුන ඡායාව හා හේතුල පෙනෙන ස්වභාවයට ඇති කරගත්ත වැරදි උපකල්පනය ඒ අපට වෙන්වෙන්ව පැහැදිලි වෙන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මේ ආකාරයෙන් මේ දෙපැත්ත හඳුනාගෙන කටයුතු කරනකොට අපට ආධ්‍යාත්මයේ සීකලක් මගේ අත, මගේ පය, මගේ හිස කියලා සැලකුණු කළත් යම් සටහනක් වෙන. එතනත් පේන හා පවතින කියන දෙක වෙන් කරගන්නවා. මෙන්න මේ විදිහට බලනකොට අපි ආධ්‍යාත්මය තුලත් පවතින මෙන්න මෙහෙම පේනකොට මෙහෙම පේන ස්වභාවයක් හා පවතින ස්වභාවයක් කියන දෙක වෙන් වෙනවා. එතකොට අපි පවතින ස්වභාවයට හැමතිස්සෙම මනසෙම මෙහෙම පේන තැන තියෙන්නේ මෙහෙම නේද කියලා හැමතිස්සම පේන දේ තුළ රැඳෙන්නේ නැතුව පෙනෙනවත් එක්කම මෙහෙම පේන තැන පවතින්නේ මේක නේද, මෙහෙම තැනක් මෙහෙම පේනව නේද කියලා තුලනය කරනවා. බාහිරයෙන් හම්බුණත් අධ්‍යාත්මයෙන් හම්බුණත් අන්න එතකොට අපි ටික ටික කාමරාග සංයෝජනය මේ සුබ වශයෙන් ගත්ත විපල්යාසය ගෙවෙන්න ගන්නවා. ඉතින් ඒ ආකාරයෙන් බලන්න, සිතන්න, විමසන්න, මහන්සි වෙන්න, ඒ සඳහා ඔබට නුවණ පහළ වේවා, සත්‍ය අවබෝධ වේවා, උතුම් නිවන් මඟ සාර්ථක වේවා. ආකාශත්තා චුම්මත්තා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාශත්තා චුම්මත්තා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාශත්තා චුම්මත්තා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සියං පදං. අදත් මේ උතුම් ධර්ම ශ්‍රවණය තුළින්, ධර්ම දානය තුළින් මතු කරගත් උතුම් පින්කම මතු දිනක බුදුවලයක් සනසනාරි මෛත්‍රේය නාතමිද්දේශතාණන් වහන්සේ ඇතුළු බුද්ධ බෝසත්යන් වහන්සේලාටත් අයිතේ ශාක්‍ය මහේ ශාක්‍ය ශාසන මාමක උපකාරක දෙවියන්ටත් මේ පින් අයිති වේවා. දිවිසුරු වැඩි දියුණු වේවා. පතන බෝධියෙන් අමා මහ නිවනින් සනසේවායි සාදු කියලා පෙන්වනවා. එවැගේම නියතරලෝගිය ප්‍රාදරණීය පියාණන් වහන්සේ වික්ත මහ කන්තිලක දයාබර පියාණන් වහන්සේ, පියසීලී මහතන් තිලකාදරණීය මෑණියන් වහන්සේ ප්‍රධාන කොට ඇති කුල පරම්පරාගත ඥාතීන්ටයි හැම දිනාටමත් ඔබ අප හැම දිනානම් ඉන්නේ ගේමෝපිය ගුරුවරාදී සියලු ඥාති වර්ගයාටත් මේ පින් අත්පත් වේවා. සසර ජීවිත සුවපත් වේවා. දුක් පිරිසසර ගමන නිම කොට ශාන්ත නිවනින් සනසේවායි සාදු කියලා පුණ්‍යානි. හරි දවසේ මේ තුන්කින් කමේ ධර්ම දානමය දායකත්වයේ දරන සිරෝමා බණ්ඩාර මෞතුමිය ඇතුළු ඒ පවුලේ හැම දිනාටම ධර්ම ශ්‍රවණය කරන හැමතත් හැදුවඩු ගුරු දෙමාපිය දූ දරු පවුල්වල හැමතත් ගෞරවනීය ස්වාමීන් වහන්සේලාටත් සියලු දෙනාටත් මේ පුණ්‍ය බලය කුසල බලය තුනුරුවන්ගේ ආනුභාවය ආශිර්වාදය කරන කොටගෙන බුද්ධාදී රත්නත්‍රය ආශිර්වාදයේ හේතු කොටගෙන මතු බුදු වෙන බුද්ධ බෝසත්යන් වහන්සේ ඇතුළු දෙවියන්ගේ ආශිර්වාදයේ හේතු කොටගෙන දෘශමාන අදෘශමාන වේදුරු භාදක දුරුවේ නිදුක් නිරෝගී බව චිර ජීවනයේ සියලු යහපත සාන්තිය සහනිවසන සිල්ල උදා වේවා. කරණ කියන සියලු යහපත් කටයුතු දිනෙන් දින දියුණු වේවා. ලෞකික ලෝකෝත්තර ප්‍රාර්ථනා අපේක්ෂා සිද්ධ වේවා. සසර ගමනේ සරණාතුරුද නරකාදී දුගති බයකට සාපි පාසාදී දුකකට නොපැමිණ දුර්ගණසුරෙන් මිදී සත්පුරුෂයසුරම ලැබ සත්‍ය ධර්මයන්ගේ අවබෝධයෙන් තුන් මඟ ඵල නිවන් සුව කල්ලෝයාම අපි හැම දෙනාටම ලැබේවා සනසේවා. අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආවිවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති අතෝ නිබ්බාන සම්පත්ති නිනාතේ සමිජ්ජතු.